එහෙමනම් හොඳේ සාවදාන වහන්න. මෙයට ධර්මද ශරබ කෙටි දේශනාව පිළිපැක් වීමට බලාපොරොත්තු වන යන පිළිපැදීම තුළින් එයින් සාර්ථක ප්‍රතිඵලයක් ගැනීමට උත්සාහ ගන්න. බුදුරජාණන් වහන්සේ මෙලෙසින් සූත්‍රයක කරුණ දක්වා තිබෙනවා. සතුන්නම් කෝලිකේ ධම්මානම් අනුබෝධ අපටිවේදා එවන් දන් දීක් මධ්‍යානම් සන්ධාරිතං සංසමිතං මමං චේව සුමහාකංච මහණෙනි ඔබලාත් මමත් ධම්ම හතරක් අවබෝධ නොකළ නිසා ප්‍රතිවේද නොකළ නිසා මේ බණානක සංසාරයේ නැවත නැවත ඉපදෙතදී සසර දුක් විඳින පැමිණියා කියන එකයි එහි සරල අදහස. අප මේ දක්වා මේ සංසාරයේ ගමන් කළ ප්‍රමාණය කියන්නට බැරි තරම් අසීමිතයි. කල්පසා සංඛ්‍යා සංඛ්‍යා ගණන් තිස්සේ ඉපදී සිටි මෙරි මෙරි කියන්නට බැරි තරම් අනුමතල් සංසාරයේ පුරාවට දෙමින් මෙරමින් නිඳපු දුක මෙතකයි කියන්නට බැහැ. මේ සංසාර දුක ගැන අවබෝධයක් නැතිකම නිසා ඒ සසරේ පසුබිම් ආත්මවල විඳින දුක ගැන තේරුම් ගන්නට අපහසුකම නිසා මේ ලෝක සත්‍ය සංසාරයෙන් රැදී සිටීමට කැමැත්තක් භවයෙන් රැදී සිටීමට ආශාවක් ඇති කරනවා භව ආශාවක් ඇති කරගන්න ඒකත් සමතරව මේ පංචස්කන්ධ ලෝකයේ සැපක් ප්‍රියසිතාගෙන මේක උපාදාන කරගෙන මේක කෙරෙහි මේ පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි යැලීමකින් බැඳීමකින් ඒක කටයුතු කරනවා. ඒකේ කටයුතු කරන්නේ අන්තිශාම නිසා නෙවෙයි මේ සසර විඳින ලද දුක ගැන අවබෝධයක් නැතිකම නිසා. යම්කිසි කෙනෙකුට සංසාරයේ දුක ගැන අවබෝධයක් ඇති වෙනවා නම් මේ කාන්ත වශයෙන්ම එවැනි කෙනෙකුගේ සිරිතද නිරායාසයෙන්ම කලකිරීමක් ජනිත වෙනවා. මේ කලකිරීමක් ජනිත වූ වාට පසුව තමයි සංස්කාර ධර්ම අතහරින්නට පුළුවන් වන්නේ. එසේ සංසාර සංස්කාර ධර්ම අතහැරීමෙන් තමයි නිවනට සිතපත් කරගන්නට පුළුවන් වන්නේ. නිවනට සිතපත් කරගත්තේ නැත්නම් නැවත නැවත ඉපදෙවිදී සංසාරයේ පුරා අනාගතයේ යන්න ප්‍රසිද්ධ. මේ ධර්ම කරුණු හතරක් අවබෝධ කරගෙන නොමෙතේ ශාප ප්‍රතිවේද නොකර නිසා මේ ආකාරයෙන් සංසාරයේ පුරා ගමන් කළ බව තමයි බුදුරජාණන් වහන්සේ සෝතෙන් දක්වන්නේ. මේ කරුණ වෙනස් අවස්ථාවකදී උන්වහන්සේ දක්වා තිබෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ නොකර නිසා ප්‍රතිවේද නොකර නිසා මෙලෙසින් සංසාරයේ පුරා ඔබලාත් මමත් පැමිණියා කියන කරුණ. මෙම සෝත්‍රයේ දක්වන්නේ ඒක නෙවෙයි. කතමේ සංකප්තුන් නම් මොනවද මේ කරුණ හතර? අරියස්ස ලික්ඛේ සීලස්සනං බුද්ධා ප්‍රතිවේදා එවං දන් දීක්මද්ධාන සම්දායත සංසාරිතං මමං චේවතුම් අකංචේ. ආර්ය ශීලයේ කුමක්ද කියලා හරියට අවබෝධ කරලා ප්‍රතිවේද කරලා නැතිුන නිසා ඔබලාත් මමත් මේ සංසාරේ පුරා මෙලෙසින් පැමිණියා. අරියස් සමාධිස්ස අනුබෝධා ප්‍රතිවේදා ආර්ය සමාධිස්කන්ධය ගැන අවබෝධයක් ප්‍රතිවේදයක් නොලැබුණු නිසා මේ සංසාරේ පුරා ගමන් කළා. අරියාය සංඥාය අනුබෝධා ප්‍රතිවේදා ආර්ය ප්‍රඥාව ප්‍රතිවේද නොකළ නිසාම මේ සංසාරේ ගමන් කරන්නට සිද වුණා. ඒ වගේම අරියාය විමුක්තිය අනුබෝධා ප්‍රතිවේදා එවන් දන් දීගමද්ධානම් සන්දාරිතං සංසාරිතං මමං චේවතුම් අකංචේ. ආර්ය වූ විමුක්තිය ගැන අවබෝධයක් ප්‍රතිවේදයක් නොකළ නිසාම ඇති වූ නැති නොවුණු නිසාම තමයි සංසාරයේ පුරා මෙලෙසින් ඔබලාත් මමත් පැමිණියේ කියලා බුදුරජාණන් වහන්සේ ලෙසින් මේ කරුණ පෙන්වන්න කළා. මේ විදිහට තමයි අනාගතයේදී මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වන්නේ. යම් කෙනෙක් ඔය කියන කරුණු හතර අවබෝධ කරගන්න ප්‍රතිවිරුද්ධකලේ නැත්නම් ඉදිරියටත් ඒ වගේම සංසාරේ පුරා ගමන් කරන්නට වෙනවා. අවබෝධ කරන්නේ නැහැ, ප්‍රතිවේද කරන්නේ නැහැ කියන එක අතර වෙනසක් තියෙනවා. අවබෝධ කරන අනුබෝධා අවබෝධ කරන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ කරුණු පිළිබඳ සමාන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කර නොගැනීම. දැන් මෙවැනි දේශනයක් අසවන පසුව නැත්නම් පොතක් පතක් කියවුවාට පසුව දන්නා කෙනෙක් සමඟ සාකච්ඡා කළාට පසුව එවැනි කරුණු ගැන යම් කිසි හැඟීමක් සමාජයට ඇතිවන්නට පුළුවන්. එසේ හැඟීම ඇති වූ පමණින්ම සමාජයේ සිත තුළ ඇති වූ අවබෝධයක් නෙවෙයි ඒක. අවබෝධය කියන්නේ කරුණු පිළිබඳ සමාජයම වැටහි තේරුම් ගැනීම. මෙන්න මේ අනනුබෝධ තත්ත්වය නිසා ඒ වගේම අප්‍රතිවේද ප්‍රතිවේදන කොළ නිසා ප්‍රතිවේද නොකරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ ධර්මය භාවනාව තුළින් අත්දැකපු නැති නිසා. ඒකට අවබෝධය වෙන එකක් ප්‍රතිවේද කරනවා කියන එක තවත් දෙයක්. විශේෂයෙන්ම ප්‍රතිවේද නොකළ නිසා තමයි සංසාරය පුරා ගමන් කරන්නට සිදුවන්නේ. මේ කරුණු හතර තමයි ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය. එතන මේ අරියස් ශීල ස්කන්ධ සාදී වශයෙන් දැක්වේ විශේෂණ පදයක් ආර්ය කියන වචනේ යොදාගත්තේ නිකම්ම ශීල සමාධි ප්‍රඥා විමුක්තිය කියන කරුණු හතර දැක්වීම සඳහා නෙවෙයි මේ ධර්ම කාරණා විස්තර කරන්නේ කියන කරුණු පෙන්වා දීම සඳහා. එතකොට ආර්ය ශීලය කියන්නේ උතුම් ශීලය, ආර්ය අංගයේ ශීලය කියන්නේ ආර්ය භාවයට පත් වුණා කියන එකෙන් අදහස් ගන්න යටත් ශීලයෙන් සෝවාන්වත් වූ කෙනෙකුට පමණයි. සෝවාන් සකදාගාමී අනාගාමී අදහස් කියන මාර්ග හතර පළ හතරට පත්වූ සුද්ධලයන් තමයි ආර්යයන් කියලා ව්‍යවහාර කරන්නේ. එතකොට ආර්ය කියන වචනේ උතුම් කියන අදහස දැක්වීම සඳහා යොදා ගන්න බෑ. ආර්ය ශීලය කියන්නේ සාමාන්‍ය ශීලයක් නෙවෙයි. විශේෂයෙන්ම මාර්ගඵලයක් ලබන අවස්ථාවේදී මේ මාර්ගඵලය ලැබීමට උපකාරක ධර්මයක් වශයෙන් ශීල ස්කන්ධයේ පසකින් ක්‍රියාත්මක වේවිද මාර්ගඵලයක් ලැබෙන්නේ සම්මාදිට්ඨිය හරියට ප්‍රායෝගික වශයෙන් අත්දැකීම තුළින් සම්මාදිට්ඨිය තුළින් නිවන අවබෝධ කරගන විට ඒකට ළඟින්ම සිට උපකාරක ලෙසේ උපකාරව පැවතිය යුතු සම්මා සමාධි. ඒ වගේම තව සමීපවම සිට උපකාරක ලෙස ධර්මයක් තියෙනවා සම්මා සතිය. මේ ශීලය කියන එක ඈතින් සිට පසුබිමක සිට ක්‍රියාත්මක වන ධර්මයක්. ඒ කියන්නේ මේ පසුබිමේ සිට මේ පදනමේ සිට තමයි ආර්ය මාර්ග ප්‍රඥා ආදී ධර්මයන් පහළවන්නේ. ඒක නිසා ශීලය අපතමයි ශීලයේ ප්‍රතිස්ථායන රෝසපන්නු සිත සම්පන්නංජ භාවයන් ආදී වශයෙන් ඒක නිසා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ශීලයේ පිහිටනම ප්‍රඥාව කියන නෝනැති තැනක් අවශ්‍යින් සිත සම්පන්නංජ භාවයන් මේ සිතේ සමාධිය දිනු කරනවා. ඒ වගේම ප්‍රඥාව හෙවත් විදර්ශනා භාවනාව දිනු කරනවා කියන එකයි ඒ අදහස. මිනිසා ශීලයක් අනිවාර්යයෙන්ම කෙරෙහි සිදුවලා තිබෙන්න ඕන. ශීලයේ නිස්සාර ශීලම් ප්‍රතිත්ථ ශීලම් නිස්සාර ශීලයේ ප්‍රතිත්ථය චත්තාරෝ සතිපට්ඨානේ භාවයේ කියලා වශයෙන් දැක්වුවෙන් දැන් තියෙනවා. ශීලයේ මිශ්‍රය කරගෙන ශීලයේ පිහිටලා තමයි සත්‍යප්‍රඥාන ධර්මයන් ආදී සත්‍ය ශිලෝධිපාශක ධර්මයන් කෙනෙක් වැඩි වෙනවා. එතෙන්දී මාර්ගඵල ලැබීමට ප්‍රථමයෙන් තමාගේ සිත තුළ ඇති කරගත යුතු ශීලයට භික්ෂුවක් අනුව කතා කරනවා නම් භික්ෂුණීන් වහන්සේ නමක් අනුව කතා කරනවා නම් චතුපාරිශුද්ධ ශීලයේ මන්තරගත වෙනවා. ගිහි අයගෙන් කතා කරනවා නම් යටත් ශ්‍රේෂ්ඨයෙන් පංචශීල ඵල පහවත් ආරක්ෂා කිරීමත් ඒ විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවර ශීලය, සාජීව පාරිශුද්ධ ශීලය කියන කොටස් තුනම ඇති කර ගන්නට සිදුවේ. එතකොට ඉන්ද්‍රිය සංවර ශීලය කියන එකෙන් අදහස් ගන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ, මනස කියන ඉන්ද්‍රියන්ද රූපාලේ අරමුණු අමුණාට පසුව ඒ අරමුණු කෙරෙහි ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව සිත මැදහත්ව තබාගෙන සිටින්නට පුළුවන් එකම තිබෙනවා නම් ඒ විදිහට සංවර වෙනවා නම් ආරක්ෂා කරනවා නම් ඒ ඉන්ද්‍රිය ධර්මයන් අන්න ඒකටයි ඉන්ද්‍රිය සංවර ශීලය කියන්නේ. මේක ගිහියන්ට සමහර විට කරන්නට අපහසු දෙයක් වන්නට පුළුවන්. නමුත් අනවශ්‍ය ආකාරයේ ඉන්ද්‍රියන් අසංවර කරගෙන සිටින ගිහිවුවත් පැවිදිවුවත් කාටවත් නිසිදුසු ක්‍රියාවක්. එමේශා මේ අය එදින්දා ජීවිතයේදී භාවනා දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඇස සංවර කරගන්න, ඇස සංවර කරගන්නවා කියන එකෙන් අදහස් ගන්න ඇසේ රූපයක් දැකලා ද්වේෂයක් තරහවක් අමනාපයක් නෝෂ්නාගතියක් නැත්නම් පිළිකුලක් එමන් නැත්නම් පිළිකුල කියන්නේ ගැටීමක් වැනි දෙයක් ඇති වෙනවා නම් එතකොට මේක සිහිපත් කරලා සිතේ මුදා ගන්න. නැත්නම් අනවශ්‍ය ආකාර රාග සිතක් ආශාවක් ආදී ඇති වෙනවා නම් ඒක නැවත ඒකම ඉවලම සිහි කරන රාගය ආදී වශයෙන් සිහි කරලා සිත මුදා ගන්න. සුදුසු තමාට යෝග්‍ය ආකාරයේ ඒ දේවල් කෙරෙහි යෙදුණත් තමාට විශේෂ අවශ්‍ය නැති අනවශ්‍ය මේ දේවල් කෙරෙහි යෙදීමෙන් සිත වළකා ගන්නට වළකා ගත යුතුයි කියන එකයි මම අදහස් කරන්නේ. එතකොට තමයි අපිට භාවනාව දියුණු කර ගන්නට පුළුවන් වන්නේ මේ සංවර ශීලය. ඇස කන නාසය දිව ශරීරය මනස සියල්ලම සංවර කරගත් දෙනා සම්බත සම්මුතෝ භික්ඛෝ සබ්බ දුක්ඛා පමුච්චති කියලා බුදුරජාණන් වහන්සේ දැක්වා මේ සියලුම දුකින් මිදෙන. ඒක නිසා මේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරගත යුතුමයි. ඉන්ද්‍රියන් ඉන්ද්‍රිය සංවර ශීලය තුළින් තමාට ලැබෙන ආනිශංසය නැත්නම් ඒකෙන් ලබා ගත හැකි නිර්වාණය මහන්තත්වය නැතක කියන්නට බෑ. නමුත් ඉන්ද්‍රියන් අසංවර කරගෙන ඉන්ද්‍රියන් තුනේ සුළු තෘප්තියක් ලැබීමට ලැබෙන ආදීන මේ සංසාර දුක මෙතකයි කියන්නට බෑ. මේ නිසා ඉන්ද්‍ර සංවර සීලයේ විශේෂ තැනක් දෙන්න ඕන. ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය තමයි සම්මා ආජීවය වශයෙන් දක්වන්නේ. පිරිසුදු දිව ප්‍රඥාවක් නිවැරදි දිව ප්‍රඥාවක් පොත්ෙ දෙන්නට ඕන. මේක භාවනා කරන්නට පෙර ඉඳලම භාවනා කරන කාල පරිච්ඡේදයේ සුලදීම තමාගේ සිත තුළ සිදී ඒක ධර්මයක්. සීලේ පිහිටලයි සෑම දෙයක්ම කළ යුතු වන්නේ. ඒක නිසා ඒක ආර්ය සීලයක් කියලා හිතන්නට එපා. ආර්ය සීලය කියන එකෙන් අදහස් කරන ලබන්නේ මාර්ගඵලයකට සිතපත් වන අවස්ථාවේදී තමාගේ සිත තුළ ක්‍රියාත්මක වූ සීලයේ තත්ත්වය. ඒ සීල ඉන්ද්‍රිය සංවර සීලය ආදී පාරිශුද්ධ සීලය පච්චේ සංසිරේ කාත්මොක් සංවර සීලය ආදී ඒ සීලයන් පසුබිමට පදනමක් වශයෙන් ක්‍රියාත්මක වන මෙන්න මේ පදනමක් වශයෙන් ක්‍රියාත්මක වූ ආකාරයේ ජීවන ප්‍රඥාවක් ඇති කෙනෙකුට දකින්නට පුළුවන් මාර්ගඵල ලැබලා තියෙනවා නම් ඊළ මාර්ගඵලයක් නම් ලැබලා තියෙන විශේෂයෙන්ම එවැනි කෙනෙකුට දකින්නට පුළුවන් මේ මාර්ගඵලයක් ලැබන අවස්ථාවේදී සීලය ආදී ඒ ධර්මයන් කෙසේ ක්‍රියාත්මක වුණාද කියලා. සදා සම්දාගතේ ධම්මේ පස්සනේ ප්‍රඥා පච්චවෙක්ෂණේ ඥාන කියලා ඥානයක් තියෙනවා. ඒ මාර්ගඵලයකට සිත පත්වන විට ඇති වූ ධර්මයන් නුවණින් දැකිය හැකි ඥානයක තමයි පච්චවෙක්ෂණ පච්චවේක්ෂා ඥානය කියන්නේ. ඉතින් සීලේ වෙලාවේ ක්‍රියාත්මක වූයේ කෙසේද? සතිය සමාධිය වැනි ධර්මයන් ක්‍රියාත්මක වූයේ කෙසේද? ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බොද්ධංග ධර්මයන් සම්මාදිට්ඨිය හැර සස වාරියස්ථාන මාර්ග ධර්මයන් ක්‍රියාත්මක වූයේ කෙසේද? සම්මාදිට්ඨිය තුළින් නිවන අධ්‍යක්ෂේ කෙසේද ආදී කරුණු ඒ මාර්ගඵලයක් ලබන අවස්ථාවේදී 15 ධර්මතාවයන් දක්නා නුවණින් විනිවිද දකින්නට පුළුවන්. ඒක සිදු වූ ආකාරය දකින්නට පුළුවන්. එවැනි කෙනෙකුට පැහැදිලිවම පේනවා මේ ශීලය පසුපසින් පදනමක් වශයෙන් නිවන් ලැබන විට ක්‍රියාත්මක වුණාය කියලා. අන්න ඒ ශීලයට තමයි මේදී අරියස්ස ශීලස්සන බෝධා ප්‍රතිවේදා කියලා දැක්වේ. මේ ආර්ය ශීලය අවබෝධ කරලා තිබුණේ ප්‍රතිවේද කරලා තිබුණේ මේ සංසාරයේ පුරාම එමෙස්සයි සංසාරයේ පුරා දිගින් දිගට මෙරි ඉපදී ඉපදී මෙදසින් එන්නට සිදු වුණේ ඉදිරියට යන්නට සිදුවන්නේ ඒ කරුණ නිසා. තවත් කරුණු තමයි එතකොට ඒකේ තම සරණ කරුණක් වූවට ඒ මාර්ගඵලයක් ලැබෙන අවස්ථාවේදී 15 ආර්ය ශීලයේ මේකයි කියන එක සරණ කරුණක් නෙවෙයි තම ගම්භීර කරුණක්. ඊළඟට අභ්‍යස්ස වික්‍රේ සමාධිස්සන බෝධා ප්‍රතිවේදා යොන්තන් දීගමත්තාන සම්දාවිතං සංසාරිතං මමං සීවේතුම් මහපංචේ මමත් නබලා මේ ආර්ය වූ සමාධිය නොදක්කම නිසා අවබෝධ නොකළ නිසා ඒ වගේම ප්‍රතිවේද නොකළ නිසා මේ සංසාරයේ පුරා නැවත නැවත එකදේපදී ආවා. මෙහිදී සමාධිය කියන එක ආර්ය සමාධිය කියලා හිතන්න දෙපා. සාමාන්‍යයෙන් අන්‍ය ආගම්වලත් බුද්ධ ධර්මයේ පිට වෙනත් ආගම්වලත් ධ්‍යාන වලට සම්බන්ධය ආකාර දෙකන විශේෂයෙන් Hindu ආගම්ේ ආගම්වල ඒ වැඩි අරූපාවචර ධ්‍යාන වලට පවා යන්නට පුළුවන්. ඒක ආර්ය සමාධියක් නෙවෙයි. බෞද්ධ කෙනෙක් වන් මාර්ගඵල ලැබීමට පස්සේ අවස්ථාවේදී සමාධිය ඇති කර ගන්නට පුළුවන්. පළවෙනි දේ තුන් හතර වෙන ආදී ධ්‍යාන, ඒ වගේම අරූපාවචර ධ්‍යාන, අනමිස්ස සමාධි, අපනි සමාසන්න සමාධි වැනි සමාධි, නැත්නම් ඡන්ද සමාධි, සින් සමාධි, විරේ සමාධි, වේමනස සමාධි වැනි කවරක් හරි ඇති කර ගන්නට පුළුවන්. අභිභායතන විමෝක්ෂ ඕන එකක් ඇති කර ගන්නට පුළුවන්. නමුත් අර මාර්ගඵල ලැබන අවස්ථාවේදී 15 සමාධිය තමයි ආර්ය සමාධිය වශයෙන් හඳුන්වනු ලබන්නේ. එහෙම නැතුව මාර්ගඵලයක් ලැබන අවස්ථාවේ පෙර පැවති සමාධිය ආර්ය සමාධියක් නෙවෙයි, ඒක සම්මා සමාධියක් විය යුතුයි. මේදී මා කතා කරේ සම්මා සමාධියක් නීතේ කියලා මිච්ඡා සමාධි කියලා කොටසක් තියෙනවා. මිච්ඡා සමාධි කියන්නේ සමාධියකට සිරපත්වන්නේ නැතුවම සමාධියට පත්වනයි කියලා හිතාගෙන පැවැතෙන එක. මේ ඊයේ අපිට එක්කෙනෙක් කතා කරා, මේ අයත් දන්නා කෙනෙක් හතරෙන් ධ්‍යානය සිදපත් කරගෙන සිටියයි කියලා කලින් සහතික ලැබිලා තිබුණා. නමුත් මෛත්‍රී භාවනාව තුළින් අප කියපු ආකාරයෙන් පළවෙනි ධ්‍යානය සිදපත් කරගත්තාට පසුව ඇය විසින් ප්‍රකාශ කරනවා කලින් හතරවෙනි ධ්‍යානය කියලා හිතාගෙන හිටියා ස්වාමීන් වහන්සේ පළවෙනි ධ්‍යානය කප්පේවත් ඒකේ තිබුණේ නැහැ, කොච්චර මුලාවකටද පත් වෙලා සිටියේ කියලා. එතකොට මේ කලින් හතරවෙනි ධ්‍යානය කියලා හිතාගෙන හිටපු එක මිච්ඡා සමාධියක්. ඒක සම්මා සමාධියකුත් නේද සමාධිය කියලා පැවැතිලා සිටින එක. එහෙම අයත් මේ ලෝකේ අද සමාධියේ ධර්මයට ලැබෙනවා. ඒක නිසා අප විසින් වැඩි හේතු වන්නේ නිවන් දැකීමට නම් සම්මා සමාධියයි. නිවර්දි ආකාරයෙන්ම ධානයේ සිටපත් වුණා නම් ධානයේ සිටපත් වූ ආකාරය දත යුතු වෙනවා. එහෙම නැතුව සමාධියට පත් වුණායි කියලා රැවටි සිටීම සම්මා සමාධියේ වැඩිමක් කියලා හිතන එකත් වැරදි. ඒක එතකොට මාර්ගඵලයක් ලැබීමට ප්‍රථමයේ සම්මා සමාධිය අනිවාර්යයෙන්ම කෙනෙකුගේ සිත තුළ දියුණුවී කරගත යුතුම සූල් ධර්මයක්. මොකද සම්මා සමාධිය නැතුව සම්මා දිට්ඨිය තුළින් දැකේත ධර්මයන් දකින්න බැහැ. එහිදී විදර්ශනා වශයෙන් වැඩි භාවනා කිරීම තුළින් හෝ එහෙම නැත්නම් සමත වශයෙන් භාවනා කිරීම තුළින් හෝ සම්මා සමාධිය දියුණු කරගත හැකියි. විශේෂයෙන්ම සමත වශයෙන් භාවනා කරනවා නම් ඒ අනුගමනය කළ යුතු මාර්ගයේ වෙන දෙයක්, ඒ කියන්නේ සමාධිය වැඩි වෙන සඳහා අනුගමනය කළ යුතු මාර්ගයේ වෙන එකක්. නමුත් විදර්ශනා භාවනා කරන විට අලුතෙන් භාවනාවක් වශයෙන් වෙනත් භාවනාවක් වශයෙන් කරන්නට දෙයක් නැහැ. විදර්ශනා භාවනාවමයි දිගටම කරගෙන යන්නේ. ඒ කරගෙන යාම තුළින්මත් එනකොට සම්මා සමාධිය වැඩෙනවා. සියලුම ධ්‍යාන උපදවා ගන්නට පුළුවන් විදර්ශනා භාවනාව තුළින් වුවත්. එතකොට විදර්ශනා වශයෙන් හෝ සමත වශයෙන් හෝ කවර ආකාරයකින් හරි අපගේ සිත තුළ සමාධිය දියුණු වන්නට ඕනේ. සමාධිය දියුණු වෙන්නට ළඟින්ම උපකාර වේතු ධර්මයක් තමයි සම්මා සතිය කියන්නේ. සතියෙන් තොර වුණාට පස්සෙ සමාධිය දිනු කරගන්නට බැහැ. ඒක නිසා පුළුවන් තරම් දුරට මේ සතියෙන් තොර එදිනදා වැඩ කටයුතු කරන්නට පුරුදු පුහුණුවන්නට ඕන. යම් කිසි කෙනෙක් යම් කිසි දීර්ඝ ගමනක් ගියා නම් යම් කිසි කර්මාන්තයකදී සිටියා නම් නැත්නම් තමයි අතුරු කරන සමුන් කතා බහේ දිගයි කියනනම් ඒ සමාධිය ආදී ධර්මයන් භාවනාව පිළිගෙන තත්ත්වයකට පත් වීම ස්වභාවික දෙයක්. කම්මාරාමතා, බස්සාරාමතා, සංගණිකාරාමතා නින්දාරාමතාලිය වශයෙන් බුදුහාමුදුරේ කරුණ දක්වලා තියෙන. එතකොට එවැනි කෙනෙක් විසින් දැන් මේ දුවේ මීට කලින් ප්‍රකාශ කළ පරිදි ඈත ගමනක් ගිහිල්ලා දැන් සම්මා භාවනාව තරමද්දරට නිසි පරිදි කරන්නට බැරි ස්වභාවයක් ප්‍රකාශ කළේ. ඒකට හේතුව අර ගමන් බිමන් වල ඉඳලා ඒකම් මාන්ත්‍රණය වෙලා ඒ මාර්ගයෙන් පිටපැන්නා කටයුතු කරපු නිසා. එතකොට අපගේ සිත තුළ සම්මා සතිය මැනවින් පිහිටන එක බොහෝ දුරට අඩු වෙනා එක නිසා පුළුවන් තරම් දුරට සතියෙන්ම වැඩ කරන්නට පුරුදු වන්න. සමාධිය වඩන්නට බැහැය, භාවනා කරන්නට බැහැය කියලා පසුතැවෙන්නට හෝ ඒ ගැන කලකිරීමක් ඇති කර ගැනීමට හෝ කර ගැනීම හෝ නොකළ යුතුයි. එසේ නොකොට පුළුවන් තරම් දුරට සතියෙන් යුතුව වැඩ කරන්න පුරුදු වන්න. මෙසේ පුරුදු වුණාට පස්සෙ කලින් තේම මේ අතක් භාවනා කරන්නට පුළුවන්. ඒ වගේම තමයි හැම දවසෙම සතියෙන් වැඩ කරන කෙනාට සතියෙන් යුතුව වැඩ කරන්න පුරුදු කොහොම වෙන කෙනාට සම්මා සමාධිය දිනු කර ගැනීම අපහසු කාර්යයක් නෙවෙයි. මේ සම්මා සමාධිය මාර්ගඵලයක් ලබන විට අදුවශයෙන් පරයෙන් ධ්‍යානෙ මට්ටමටවත් පස්සෙට පස්සේ ඉදී තමයි. ඒ කියන්නේ විදර්ශනා වශයෙන් හෝ නැත්නම් සමත වශයෙන් හෝ කවර ආකාරයකින් හරි අදුම මට්ටමේ පළවෙනි ධ්‍යාන මට්ටමටවත් පස්සෝ අවස්ථාවකයි නිවන අවබෝධ වන්නේ. ඉතින් දෙවෙනි ධ්‍යානෙ තුන්වන හතරවන රූපාවචර කවර ධ්‍යානයකින් හෝ නිවන දැසිට පස් කරගන්නට පුළුවන්. ඒ සමාධි මට්ටම් මත ඒ නිවනේ තියෙන ගුණාත්මක භාවයන් වෙනස් වෙනවා. එතකොට ඒ මාර්ගඵලයක් ලබන අවස්ථාවේදී සමාධිය තමාගේ චිත තුළ කෙසේ ක්‍රියාත්මක වුණාද වෙනවද කියන කරුණ ගැන පැහැදිලි අවබෝධයක් ලැබපු කෙනෙකුට දකින්නට පුළුවන් ආර්ය සමාධිය කියන්නේ මෙන්න මේකයි කියන්නේ. මෙන්න මේ ආර්ය සමාධිය ඇති කරගත්තේ නැති නිසා තමයි මේ දක්වා සංසාරයේ පුරා නැවත නැවත ඉදිරියේදී මෙරි මෙරි එන්නට සිදුවන්නේ අනාගතේ යන්නට සිදුවන්නේ. තුන්වෙනි කාරණාව තමයි අරියාය වික්‍රේ පඤ්ඤාය අනුභෝධා අපටිවේදා ඒ උමිදන් දීකමත් දානං සන්දාවිතං සංසාරිතං මමං චේව සම්මහා කංච මමත් මහණෙනි නුඹලා මේ ආර්ය ප්‍රඥාව අවබෝධ නොකළ නිසා ප්‍රතිවේද නොකළ නිසා මේ සංසාරේ පුරා මෙතෙක් කල් පැමිණ සසර දුක් වින්දා. එතකොට ප්‍රඥාව සහ ආර්ය ප්‍රඥාව කියන එකේ වෙනසක් තියෙනවා. ප්‍රඥාවෙත් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ආර්ය ප්‍රඥාව කියන්නේ මාර්ගඵලයක් ලබන විට සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ පැවති ප්‍රඥාව. ඒ සම්මා දිට්ඨියමයි එතන ප්‍රඥාව වශයෙන් දක්වන්නේ. එතකොට ප්‍රඥාව වශයෙන් දක්වන එකේ කොටස් දෙකක් තියෙනවා. ලෞකික ප්‍රඥාව සහ අපි ලෝකෝත්තර පැත්තෙන් කතා කරනවා නම් ලෝකෝත්තර ප්‍රඥාව. ඒ කියන්නේ ලෞකික විෂයන් පිළිබඳ දැනීමක් ලෝකේ සත්‍යයන් තුළ තිබෙනවා. විවිධ විෂයන් ගැන හසල දැනීම ඇති කර ගන්නට පුළුවන්. උසස් විභාග සමත් වන්නට පුළුවන්. ඒක ලෞකික ප්‍රඥාව පිළිබඳ ජීවිතේ කටයුතු කර ගැනීමට සමාජ ප්‍රඥාව අවශ්‍ය කිරීමට ආදී විවිධ කාරණ සඳහා ලෞකික ප්‍රඥාව සත්‍ය වශයෙන් ගන්නවා. නමුත් ලෞකික ප්‍රඥාව කොයිතරම් දියුණුවද තිබුණත් ප්‍රඥා නිවන් ලැබීමට ප්‍රඥාවෙන් ගතේස ධර්ම දකින්නට සමත් නොවන ප්‍රඥාවක් කෙනෙකුගේ සිත ගැටේලා තියෙනවා නම් බුද්ධ ධර්මයට අනුව බුදුහාමුදුරන්ගේ අවවාදන ශාසනාවලට අනුව ඒ ප්‍රඥාව සම්මා ප්‍රඥාතික්කයක් වශයෙන් නැත්නම් යහපත් ප්‍රඥාවක් වශයෙන් ගණන් ගනු ලබන්නේ නැහැ. එතකොට යහපත් ප්‍රඥාව වශයෙන් අපි කියන්නේ අන්විෂවන්නේ මාර්ගඵල ලබන්නට නිවන් ලබන්නට සමාලසින් දත යුතුන යන්තා ධම්ම ඒ ධම්ම දැනගැනීමට පුළුවන් ශක්තිය ඒ ප්‍රඥාවෙන් නුවණින් දකිය හැකි කම. එතකොට මේ නුවණින් දකින්න තොන විශේෂයෙන්ම පංචස්කන්ධ ලෝකයේ යථාර්ථය එහෙම දැකීමෙන් තමයි නිවන් ලබන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් මේකම නාම රූප වශයෙන් එහෙමත් නැත්නම් ওই කොටස් පහම ආයතන හයක් වශයෙන් එහෙමත් නැත්නම් මේවත් ධාතු හයක් වශයෙන් මේවත් නැත්නම් හේතුඵල ධම්මතාව වශයෙන් පටිච්ච සම්පාද ධර්ම වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වලින් දුක්ඛ සත්‍ය සම්දේ සත්‍ය මාර්ග සත්‍ය ආදී වශයෙන් විවිධ ආකාරයෙන් මේවාගේ යථා සත්‍ය යථා පරිදි දකින්නට පුළුවන් සියුම් ප්‍රඥාව සමාගේශිතව තියෙන්නට ඕන. මේවා පිළිබඳ කියන කරුණු අසල පොත්පත්වල තියෙන කරුණු කියවා ඒවා මතක තබා ගන්නට පුළුවන් වූ පමණින් තමයි යන්තම් ගැටීමක් ඇති වූ පමණින් මේ කරුණු පිළිබඳ අවබෝධයක් ඇති වුණා කියලා චිතන එක වැරදි. අනනුබෝධා කියන්නේ අවබෝධයක් ඇති කරගෙන නොගෙන සිටීම. අප්‍රතිවේදා කියන්නේ ප්‍රතිවේද නොකර සිටීම. එතකොට අවබෝධ කළා කියන එකෙන් අදහස් කරන්නේ ඒ කරුණ සමාගියෙන් සිතට වැටහිලා තේහියන්නට ඕන මෙන්න මේකේ ස්වરૂපය මේ පංචස්කන්ධ ලෝකේ නැත්නම් ආත්මයක් කියනවා ගන්නවා ආත්මය කියලා ගන්න ලැබෙන රූප නාම රූප ධර්මංගේ යථා තත්ත්වය මේකයි. මේ පංචස්කන්ධ ධර්මාදී ධර්මයන් මේවයි ඒව ඇතිවන්නේ මෙන්න මේ හේතුන් දෙන නිසා. එම නැතිවන්නේ මේ ආකාරයෙන් නැතිවීමට අනුකම්පණය කළ යුතු මාර්ගය මේකයි කියලා පැහැදිලිව සමාහට නොනින් දකින්නට පුළුවන් මේක. ඒ වගේම මේ වැඳෙන ආස්වාදයක් තියෙනවා. මේක තමයි ඒ ආස්වාදය. මෙහිින් ලැබෙන ආදීනයක් තියෙනවා. ඒ ආස්වාදයේ තරම් ඉතාම සුළු දෙයක් නම් ආදීනයේ අතිවිශාල එකක්. ඒකෙන් ලැබෙන අතිවිශාල ආදීනය මෙන්න මේකේ මේ පංචස්කන්ධ ධර්මයන් සිටින් අතහරින්නට පුළුවන්කම ශක්තිය ඒ වගේ කියන ඡන්දකාගේ ප්‍රහීන කිරීම ඒ වගේ සිත නිදහස් කර ගැනීම තමයි නිස්සරණේ කියන්නේ ඒක සිදුවන්නේ මෙහිමයි කියලා දකින්නට පුළුවන් ප්‍රඥාවක් සමාගයේ සිට තුළ දෙන්නට විශේෂයෙන්ම මේ පංචස්කන්ධ ධර්ම නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරය දකින්න පුළුවන් අනිත්‍ය දර්ශනේ අනිත්‍ය සංඥාව ඇති කර ගන්නට පුළුවන් ප්‍රඥාවක් ඒ වගේම පංචස්කන්ධ ලෝකයේ පැවැත්ම දුකක් වශයෙන් දකින්න පුළුවන් ප්‍රඥාවක් මේ පංචස්කන්ධ ධර්මයන් අනාත්ම වශයෙන් දකින්න පුළුවන් ප්‍රඥාවක් ඒ වගේම මේවා අසුභ වශයෙන් දකින්න පුළුවන් ප්‍රඥාවක් එලෙසින්ම මේ පංචස්කන්ධ ධර්මයන් ඒකාන්ත වශයෙන් සාරවත්ෝ හරවත්ෝ ධම්ම නේ ශූන්‍ය වූ කිසෝ ධම්මේ කියලා දකින්නට පුළුවන් ප්‍රඥාවක්. එලෙසින්ම මේ පංචස්කන්ධ ධම්ම කෙරෙහි කලකිරිය යුතුයි නොයලිය යුතුයි පංචස්කන්ධ ධම්ම අතහැරිය යුතුයි මේවා උපාදාන නොකළ යුතුයි කියන ඒ පිළිබඳ ඇතිවන ප්‍රඥාව මේ ආදී වශයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳව යථා තත්ත්වයේ යථා පරිදි දැකිය හැකි වන ආකාරයේ නුවණ ප්‍රඥාව සමාගේශිතව දිනවන්නට ඕන. එනිදෙසෙම උද්‍යප්පේ බංග බයතපට්ඨාන ආදීනව නිබිදාමුචිත කම්මතා පරිසංගා සංගාරුකේඛාණ්ඩෝමාදී ඒ විදර්ශනා ඥාන පිළිබඳ ප්‍රඥාව සමාගයේ සිටතල ඇතිවන්නට ඕන. ඒවා පොත්පත්වල තියෙන කරුණු කියවා මතක තබා ගැනීම නෙවෙයි ඒවා ඒ ආකාරයෙන්ම දැකිය හැකි බව අවබෝධ සමන්තම අවබෝධ වී කෙනියම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධයක් සමාගයේ සිටතල සමාගයේම ප්‍රඥාවෙන් දැකිය හැකි වන්නට ඕන. ඒ කරුණ මතක තබා ගන්න එක නැත්නම් ශීපත් ගන්න පුළුවන් ශක්තිය නෙවෙයි ඒකාන්තයෙන්ම සමාත මේවා දුක්ඛ සත්‍ය මේවා සම්බේධ සත්‍ය ආදී වශයෙන් දැකිය හැකි අවබෝධ කර හැකි ශක්තියක් දෙන්නට ඕන. ඒ අවබෝධය ලබා ගන්න ප්‍රඥාවතුනි ඒක සම්මා ප්‍රඥාවක් යහපත් ප්‍රඥාවක්. මිත්‍යා ප්‍රඥාවක් නෙවෙයි. එතකොට මේ පටිච්චසම්පාද ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය ලැබෙන්නට පුළුවන් ශක්තියක් මේ ප්‍රඥාවකින් ලැබෙන්නේ. අවිද්‍යාව නිසා සංස්කාරය ඇති වෙන, සංස්කාර නිසා විඥානය ඇති වෙන, සංසාරයෙන් නැවත නැවත මේ විදිහටයි ගමන් කරන්නේ. මේ සංසාර ගමනේ එනේ දිගින් දිගට ගමන් කරන මේ ප්‍රවෘත්ති, ඒ විකාශින්න, ඒ දිගින් දිගට ගමන් කරන ප්‍රවාහය නතරවන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා සැපෙන්නට පුළුවන් ශක්තියක් තිබෙන්නට. නැත්තම් මේවා ආශ්‍රව, මේ ආශ්‍රව සමුදේ, මේ ආශ්‍රව නිරෝධේ, මේ ආශ්‍රව නිරෝධගාමී පටිසදාව ආදී දකින්නට හැකි ශක්තියක් තමාගේ සිද්ද තුළ තියෙනවා නම්, තමාටම අවබෝධ විය හැකි ශක්තියක් තියෙනවා නම් අපිට සැනසෙන්නට පුළුවන්කම තියෙන අපගේ සිද්ද තුළ සම්මා ප්‍රඥාව සර්මද්‍රටෝ වෙන්නලා තියෙනවා. ඒක සම්තර සෝවාන් මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, රහත මාර්ග ආදී මාර්ගඵල ලැබීමට තමන් ලැබීමට නම් විමුක්ත පරිපාලනීය ධර්ම වශයෙන් සැලකෙනු ලබන නිවන් ලැබීමට දියුණු කරගත යුතු ධර්මතිය. ඒ නිවන් දියුණු කරගත යුතු විමුක්ත පරිපාලනීය ධර්මයන් මේවයි. මේවා මගේ සිත තුළ දැන් මේ මට්ටමට දියුණු වෙලා තියෙනවා. ඒ තව මෙච්චර දියුණු කරගන්නට ඕන, තව තවත් දියුණු කරගන්නට ඕනේ කියලා දැකිය හැකි ප්‍රඥාවතුනි. ඒ විමුක්ත පරිපාලනීය ධර්ම කියන්නේ අන්තිස්වර්ණයේ සත්‍ය බෝධිපාශික ධර්මමයි. හතර සතිපට්ඨාන, සම්මප්පාදාන, ඉද්ධිපාද ධර්ම, පංචින්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සත්බොධංග ධර්ම, ආර්ය අෂ්ටාංග මාර්ග ධර්ම වැනි ඒවා. ඒවාගේ තමන්ගේ ශිත තුළ යම් යම් මේ වගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් කායානුපස්සනාවත් සතිපට්ඨාන කියන යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මේ විදිහට සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් කොටෙද්දුවට තමාගේ සිත්වල වැඩිලා තියෙනවාද, තව කොයිතරම් දුරට මට දිනු කර ගන්න තියෙනවාද ආදී වශයෙන් ඒවා දැකී හැකි ප්‍රඥාවක් තිබෙන්නට ඕනේ. විමුක්ත පරිපාලනීය ධර්මයන් දිනු කර ගැනීමේ ඇතිවන ප්‍රඥාව තමයි යහපත් ප්‍රඥාව කියලා හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රඥාව අපට උපකාර වෙනවා මාර්ගඵල ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා. මග්ග ප්‍රඥා ඇති කර ගැනීමට නම් නිවැරදිම ආකාරයෙන් පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධයේ භාවනාවෙන් අත්දකින්නට ඕන. නාම රූප ධර්මයන්ගේ සම්පූර්ණම නිරුද්ධ වී නිවියා. මේ නිරුද්ධ වී නිවියාම දකින විට පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීමම දුක්ඛය, මේවා නිරුද්ධ වී යාමමයි සැපේ, ඒකමයි නිවනේ කියලා දැකිය හැකි ප්‍රඥාවක් නිරායාසයෙන් මෙතන විශේෂිතව දැනිට වෙනවා. එතකොට ඒ මාර්ගඵලයක් පහළවන විට ඇතිවන ප්‍රඥාවද තමයි ආර්ය ප්‍රඥාව කියලා හඳුන්වනු ලබන්නේ. මෙන්න මේ ආර්ය ප්‍රඥාව ඇති නොකරගත් නිසා, ප්‍රතිවේද නොකළ නිසා තමයි සංසාරයේ පුරා මේක මෙරි මෙරි නැවත නැවත ඉපදෙකදී අප පැමිණියේ. ඉදිරියටත් ওই ආර්ය ප්‍රඥාව අවබෝධ කරගත්තේ නැත්නම් ප්‍රතිවේද නොකළේ නැත්නම් සංසාරයේ පුරාම ගමන් කරන්නට සිදු වෙනවා. ඒක නිසා මේ අය අර කලින් කීවාසේ සමාධිය වඩන්නට ඕන, සතිය දියුණු කරන්නට ඕන. ඒ සමාධිය වඩාගෙන උපකාරයක් වශයෙන් සතිය දියුණු කරන්නේ මේ සම්මා ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා ඊට අදාළ කරුණු, ඊට අදාළ ධර්ම දේශනා ආදී අහලා කියවලා සාකච්ඡා කරන, ඒ පිළිබඳ දැනුමක් කලමින් ඇති කරගෙන ඒ දැනුම සමාජයේම අවබෝධයක් බවට පත් කර ගන්නට ඕන. එසේ පත් කරගෙන විදර්ශනා භාවනාවක නියැලෙන විට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය සහ අනෝධය දැකලා භාවනා කරන විට අමාර්ග ප්‍රඥාව ඒක ලැබීමට සුදුසු අවස්ථාවකදී නිරායාසයෙන්ම මතුවේ. අපගේ කැමැත්තට අනුව, අපගේ බලාපොරොත්තුට අනුව නෙවෙයි ඒක සිදුවන්නේ. ඒක ලැබීමට සුදුසු, ඒ කියන්නේ මාර්ගඵල ප්‍රඥාවක් ලැබමින් මාර්ගඵලයක් ලැබීමට සුදුසු මට්ටමකට සිතපත් වූ අවස්ථාවක අපේ කිසිම අපේක්ෂාවක් නැතුව සිටින අවස්ථාවක එලෙසින්ම අපගේ කැමැත්තකට අනුව නෙවෙයි ඉගේම වාගේ නිරායාසයෙන්ම වාගේ පහළ වන ධර්මයක්. මොකද මම මේ වචන ප්‍රකාශ කළේ මේ මාර්ගඵල ලැබීමට බලවත් කැමැත්තක් අපේක්ෂාවක් තියාගෙන කටයුතු කරනවා නම් ඒක පවා මේ මාර්ගඵල ලැබීමට පරිබෝධ ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වන්නට පුළුවන්. එම නිසා ඒ සියල්ලම අතහරින් සුදුසු අවස්ථාවේදී මාර්ගඵලයක් ලැබේ කියන හැඟීමේ යුතුව භාවනාවේ නියැලීම තමයි කරුණ. ඊළඟ හතරවෙනි කාරණා වශයෙන් දක්වන්නේ අරියාය විමුක්ති ආනන්ද බෝධා අපට වේදා එවම දන් දීගමත් දන්නාන සංඝාවිතං සංසාරිතං මමං චීව සුම්මා කංචේ ආර්ය විමුක්තිය අවබෝධ නොකර නිසා ප්‍රතිවේදනක නිසා තමයි ඔබලාත් මමත් මහණෙනි මේ සංසාරේ පුරා මෙලෙසින් ගමන් කරමින් යන්නේ. ඒකේ අදහසේ එතකොට විමුක්තිය කියන්නේ නිදහස් භාවය. මේකේ කොටස් දෙකක් තියෙනවා, ආර්ය විමුක්තිය සහ විමුක්තිය කියන. සාමාන්‍ය විමුක්තිය කියන එකෙන් අදහස් කරන්නේ උපාදාන විරහිතව සිත නිදහස්ව තැබෙන එක. මේ විමුක්තිය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් සමත වශයෙන් භාවනා දිනු කරාට පසුව ඇතිවන ධ්‍යාන සම්පත්තියට. දැන් බුදුහාමුදුරුවෝ මෙත්තා චේතෝ විමුක්ති, කරුණා චේතෝ විමුක්ති ආදී වචන පාවිච්චි කරලා තියෙනවා. මෙත්තා විද්වේ චේතෝ විමුක්ති ආශේතයි භාවිතයි බෞලීකතා ඥානකතායි වත්තුකතායි අනුත්තිකතායි පරිදිසාය සසමාරද්දාය ඒකාදශානි සංසාපාටිකංක ආදී වශයෙන් දැක්කූ පාඨමයට කටපාඩම් නැති. ඒ මෙත් මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ධ්‍යාන ශිඛත තමයි මෙත්තා චේතෝ විමුක්ති කියන්නේ. කරුණා භාවනාවෙන් ලැබෙන ධ්‍යාන ශිඛත තමයි කරුණා චේතෝ විමුක්ති කියන්නේ. මෙතන විමුක්තිය කියන වචනය ධ්‍යාන ශිඛත සඳහා පාවිච්චි කරන ලබන්නේ ඒ ධ්‍යාන ශිඛත එකට සම්වැදී සිටින විට ධ්‍යාන ශිඛත අරමුණු කරමින් පවත්නා වූ සියුම් දැනීම් හැර ඒ සියුම් නාම ධර්ම ටික හැර අන් සියලුම දේවල් වලින් ශිත නිදහස් වෙලා තියෙන නිසා අපේ තුම කෙනෙක් පළවෙනි ධ්‍යාන ශිඛත පත් කරගෙන සිටිනා කියන්නේ එහෙදී කිසිම අරමුණක් බාහිර වශයෙන් එන්නේ නැහැ. චිතේ සංපත් භාවයක් තියෙන මේ ආදිෂ්ඨාන කර කාල පරිච්ඡේදයේ සුලාම මේ සංපත් භාවය තිබෙනවා. එතකොට චිත නිමුත්ත භාවයට පස්සල වෙනත් අරමුණු වලින් චිත නිදහස් වෙලා. රාගයක් නැහැ, දේශයක් නැහැ, මොකක් හරි වුණී වරදන් වෙන ක්ලේශ ධම්මක් නැහැ. ඒ වගේ සියල්ලෙන්ගම සාමකාලික වශයෙන් විසින් පිරිසුදු භාවයට පත් වෙලා චිත පවතින. මේක නිසායි ධ්‍යාන චිත වලට විමුක්ත කියන එක පාවිච්චි කරන්නේ. මේ එක්කපැත්ත අනිත් විමුක්ත ඒ වගේම විමුක්තිය කියන එක තවත් ආකාරයකින් ඉස්තර කරන්න පුළුවන්. චිත තුළ ඇතිවන යම් කිසි ක්ලේශ ධර්ම මේ ක්ලේශ ධර්ම වලින් චිත නිදහස් පිරිසිදු තබා ගන්නට පුළුවන් නම් ඒකත් එක්තරා විමුක්තියක්. ඒ කියන්නේ ඉන්ද්‍රයන්ගේ මරාග සිටීලි, දේශ සිටීලි ආදී විද්‍යාකාර කෙලෙස් සිටීලි ඇතිවෙනවා නම් මේ කෙලෙස් සිටීලි ඇතිවෙන්න තියෙන චිත පිරිසිදු තබා ගන්නට හැකියාව ලැබීමත් එක්තරා විදිහක විමුක්තියක්. මේක සම්මා සතිය සම්මා සමාධිය ආදී දිනු කර ගැනීම තුළින් විශේෂම විදර්ශනා භාවනාවක නිලෙන විට ඇති වෙන ධර්මතාවයක්. ඒක ආර්ය විමුක්තියක් නෙවෙයි. දැන් කලින් මා කියවා මේ ඇයි ඉන්ද්‍රිය සංවර ශීලයේ ඇති කර ගන්න දෙය කියලා. ඉන්ද්‍රිය සංවර ශීලයේ ඇති කර ගන්නේ අනිකේශවක් නිසානේ මේ කෙලෙස් ධර්මයන් සිද්දුවට වින්නලා. ඒ සිත අපිරිසුදු කරන එක නැතික ඒක කෙලෙස්ුනේ නිදහස් කරගෙන තාවකාලික වශයෙන් සිත විමුක්තියකට පත් කර ගැනීම සඳහා. එතකොට ඒ තාවකාලික විමුක්තිය අපට උපකාර වෙනවා පිරිසුදු ආර්ය විමුක්තිය ලැබීම සඳහා. උතුම් මෝ විමුක්තිය ලැබීම සඳහා. ඒක නිසා සම්මා සම්මාදිය අවශ්‍යයි. මේ විමුක්තිය අපට උපකාර වෙනවා. ඊට අමතරව ඉන්ද්‍රිය සංවර තෝලයේ සිටිය තුලින් කෙලෙස් ධර්මයන් දේශිත නිදහස් කරගෙන සිට විමුක්ති භාවයට පත් කරගෙන සිටීමත් අවශ්‍යයි. ඒකත් අපට උපකාර වෙනවා. මේ විදිහට සිට නිදහස් කෙලෙස් ධර්ම වලින් ඈත් වෙලා වෙනත් සංස්කාර සිටිවි ධර්ම වලින් ඈත් වෙලා පවත්වාගෙන යන්නට පුළුවන් ශක්තිය තියෙන කෙනෙකුගේ සිත තුළ සම්මා විමුක්තිය දිනුනලා තියෙනවා. මිච්ඡා විමුක්තිය කියලා එකක් තියෙනවා. මිච්ඡා විමුක්තිය කියන්නේ විමුක්තියට පත්වනයි කියලා හැවටිලා සිටින එක. දැන් උදාහරණ වශයෙන් අද කාලේ බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවයි කියලා සමහර පහළ මාර්ගඵල ලැබුවයි කියන්නේ ඊගල මාර්ගඵල ලැබුවයි කියලා රැකසිට අවස්ථාවකට අනන්තවත් දක්නට ලැබෙනවා. ඒ එක අපේ එකත් මිච්ඡා විමුක්තියක්. අනිත් එක මිච්ඡා සමාධියට පස්සෙ සම්මා සමාධියට පත්වනයි කියලා හිතනවා. එතකොට ඒකත් වැරදි එකක්. ඒක නිසා මිච්ඡා විමුක්තිය සම්මා විමුක්තිය කියලා කොටස් දෙකක් තිබෙනවා. සම්මා විමුක්තිය ඇති කර ගන්නට ඕනේ ඒ දින භාවනාව දිනු කර ගන්නට. ඒ සඳහා ඉන්ද්‍රිය සංවර ශීලියත් අවශ්‍යයි. කෙලෙස් ධම්ම සිත තුළ ඇති වෙන්න තිබෙනු දී සබා ගැනීමත් අවශ්‍යයි. විවිධාකාර අරමුණු කරා සිත දුවමින් චිත්ත සංස්කාර ධම්මල ඇති නොවි භාවනා අරමුණේම සිත පවත්වාගෙන යන්නට පුළුවන් ශක්තිය තිබෙන එකත් අවශ්‍යයි. මේ නිරන්තරයෙන්ම භාවනාවේම සිත අරමුණු පවත්වාගෙන යන විට ඔය විදර්ශනා භාවනාව කරනවා නෙවෙයි ක්ණික සමාධි. ක්ණික කියන්නේ ක්ෂණික කියන එකයි. ඒ ක්ණික සමාධි ත්‍ත්වයට සිතපත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ භාවනා කරන අරමුණින් තොපි
සිත දුවන්නේ ඒ අරමුණේම පවතින. නමුත් දෙකම අරමුණක දිගටම පවතිනවත් නෙවෙයි. සම්මා සමාධියේ කටයුතු වගේ මිශ්‍රව සිත තියෙනවත් නෙවෙයි. මොනම අරමුණක් ආවත් ඒ කිසිම අරමුණක් දෙරි රාගයෙන් බැඳීමක් 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 දෙකම ඇති කරගන්නේ නැතුව ඒ සෑම අරමුණක්ම ඇතිවීම ඇතිවෙන එක අනිත්‍යක අනේක ආදී ධර්මය නිරුද්ධ විඥානක ආදී ධර්මය දැක දැක කෙනෙකුට භවනා දිගටම කරගෙන යන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට ක්ෂණික වශයෙන් ඒ ශ්‍රේණියම ඇති වෙති නැති වෙන තියෙන සමාධියක් ඇතිවීම මේ සමාධිය දියුණු වී යාම තුළින් මේ ක්ෂණික සමාධිය විපස්සනා සමාධිය ප්‍රීමස සමාධිය බවට පරිවර්තනය වෙනවා පසුකාලීනව. පසුව එතකොට ඒ සම්මා විමුක්තිය ලබා ගැනීමට ඔය විදිහට කටයුතු කරන්න ඕනේ. ඒසේ කටයුතු කරන කෙනාට මාර්ගඵලයක් ලැබන අවස්ථාවෙන් පසුව සිත නිදහස් භාවයට පත් කර ගන්න පුළුවන්. එහිදී සෝවාන් වෙනවා නම් සෝවාන් වන විට සක්කාදිතේ සිරිතාසේ ලබත පාමාසයන් සංඝෝ ධම්මයන්ගේ සිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. මේ වගේ නිදහස්. ඒ කියන්නේ සක්කාදිතේ නිදහස්, සිරිතාසේ නිදහස්. මේ ශීලබ්බත පරමාසෝනේ සිත නිදහස්. ඒවා සමගාය නැවත ගැටගෙන නැහැ සිත. ඒක නිසා සිත සම්පූර්ණයෙන් මේව නිදහස් නැත්නම් කියනවා යම් ප්‍රමාණයකට යම් ප්‍රමාණයකට විමුක්තිය. සකදාගාම වෙනකොට ඕලානික කාමරාග පටික සංගෝල ධම්මයන් සේවේ යන. ඒක නිසා සියුම් වශයෙන් ඇති වෙන කාමරාග පටිකයක් හැර ඕලානික වශයෙන් ඉඳ සාමාන්‍ය පුත්පත්ින භූමියේ සිටින ආයතනෙන් කාමරාග පටික සකදාගාම වෙනකොට ඇතිවන්නේ. එතකොට අර ඕලානික කාමරාග පටික හා සම්ප්‍රයුක්ත වෙන සිතේ ධම්ම වලින් සිත නිදහස් වෙනවා. ඒ කෙලෙස් ධම්ම වලින් සිත නිදහස් වෙනවා ස්ථිර වශයෙන්. එතන යම් කමරයක විමුක්තියක් තියෙනවා. අනාගාමී වෙන විට කාමරාග පටිසංගෝය ධම්මයන් සම්පූර්ණ ඉස්සෙවෙන බව මේ අය දන්නවා. ඊට පස්සෙ අය නැවත කාමරාග සිටිවිලි පටිග සිටිවිලි හා සම්බන්ධ ක්ලේශ ධම්ම කිසිවක් දැනිටවන්නේ ඒ සියල්ලෙම නිදහස් වෙනවා. පහත් වෙනකොට සියලුම ක්ලේශයන්ගෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වුණාට පස්සෙ අකුප්පා චේතෝ විමුක්තිය කියන ලබන සම්පූර්ණ සංස්කාර ධර්මයන්ගෙන් නිදහස් වූ විමුක්තියක් ලබන්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ සිටේ කිසිම අරමුණක් නැතුව නිදහස නිමහල් විවේකාදීන පවත්නාව දැනීම් වාස්තයක් බවට පමණක් පස්සෙන් සිතක් ඇති වෙනවා. ඒ සිත විමුක්ත සිත. ඒ අන්න ඒ විමුක්ත සිත තමයි ආර්ය විමුක්ත සිත කියලා උපරිම වශයෙන් කතා කරන්නේ. ඒ පහළ පහළ අවස්ථාවේදී සෝවාන් වන විට ආර්ය විමුක්තියක් තියෙනවා. සෝදාගාමී අනාගාමී වෙනකොට ආර්ය විමුක්තියක් තියෙනවා. මෙන්න මේ ආර්ය විමුක්තිය හරියට ප්‍රගතියේද නොකර නිසා තමයි සංස්කාරේ පුරා නැවත නැවත පිටදීපදී මෙරිමරි ගන්නට සිදුවන්නේ. මෙන්න මේ කරුණු හතර. ඒ කියන්නේ ආර්ය ශීල ස්කන්ධය, ආර්ය සමාධි ස්කන්ධය, ආර්ය පඤ්ඤා ස්කන්ධය, ආර්ය විමුක්ති ස්කන්ධය කියන මේ කරුණු හතර අවබෝධ නොකොළොත් ප්‍රතිවේද නොකොළොත් දිගින් දිගටම සංසාරේ පුරා ගමන් කරන්නට සිදු වෙන පෙර අතීතයේ සිදුවෙන්නේ. නිසා මේ කරුණු හතර අවබෝධ කරගන්නට බලන්න. ඒ අවබෝධ කර ගැනීම තුළින් මේ ඇත්ත නිවන් සුව ලැබීමට ආශිර්වාද සාකච්ඡා වේවා කියලා ආශිර්වාදනය කරමි. මේ ධර්ම දේශනාව දිගටම පවත්වන්නට වාතාවරණය නිසිදුසු නිසා මේ දේශනාව දැන් නිසිදුවීමට අදහස් කරනවා. හොඳයි දෙවියන්ට අපි පින් දෙමු මාකාසත්තාගේ කියන පාඨයකින්. ආකාශත්තාගේ මට්ටා දේවානාගාමයිද්දකා පුඤ්ඤන්තං අනුමෝදිතාචරං දක්ඛන්ත ශාසනං ආකාශත්තාගේ මට්ටා දේවානාගාමයිද්දකා පුඤ්ඤන්තං අනුමෝදිතාචරං දක්ඛන්ත දේශනං ආකාශත්තාගේ මට්ටා දේවානාගාමයිද්දකා පුඤ්ඤන්තං අනුමෝදිතාචරං දක්ඛන්ත මං පරන්ති ප්‍රාර්ථනේ කන්නේ මිනා පුණ්‍ය කම්මේ නාමි බාලකමාගමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය ඉදං මේ පුඤ්ඤං නාමවක්ඛ්‍යා වහන්නෝතෝ සබ්බ දුක්ඛා සමුච්චතු මේ කලේශී දෝමක සංග්‍රහ ශක්තිය මේ ඇතත් නිවනිසන කීමට වාසනාව ශක්තිය උදා වේවා. අභිවාදන සේනිස නිත්‍යං උද්ධාපචාය දස්සානෝ ධම්මා වද්දන්තේ සම්මා සුඛම්මා ආරෝග්‍ය සම්පත්තියේ සබ්බ සම්පත්තියේ වෙත අතෝ නිබ්බාන සම්පත්තියේ නිනාසේ සමින්ජතු සෝපත්තේ වානිවසල දේවා.